Honorable Sajith Premadasa, you have 12 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Sajith Premadasa, you may continue.
විශේෂයෙන්ම මැද පෙරදිග ඇති වෙලා තිබෙන යුදමය තත්ත්වය පිළිබඳව මහිතන්නේ ආරම්භයේදීම අපි ප්‍රකාශ කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඉරානයට එල්ල වුණු ප්‍රහාරය අපි තරයේ හෙලා දකිනවා. ඒක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ආටිකල් 2-4 ඒකෙන් කියනවා ප්‍රහාර එල්ල කිරීම තහනම් කියන එක. ආටිකල් 2-7 ඒ කියන්නේ රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට බැරිවීම කියන එක. ඒ වගේම ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් එකම හේතුව හැටියට සඳහන් කරලා තිබෙන්නේ ආටිකල් 51. තමන්ගේ රටේ ආරක්ෂාව උදෙසා self defense. ඇත්ත වශයෙන්ම අපි එක හඬින්ම පාර්ලිමේන්තුවක් හැටියට මේ අවස්ථාවේ මම යෝජනා කරනවා ඉරානයට එල්ල කරපු ඒ ප්‍රහාරය ස්වෛරී රටකට එල්ල කරපු ප්‍රහාරයක්. එහි ස්වෛරීත්වයේ බහුමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරපු අවස්ථාවක්. ඒ නිසා ඒ ප්‍රහාරය අපි තරයේ හෙලා දකින්නට ඕන මේ පාර්ලිමේන්තුවක් හැටියට. ඒ නිසා මම විශ්වාස කරනවා මාතෙන් රජයත් හොඳයි ඒ වගේ ප්‍රකාශයන් නිකුත් කරොත් මේක හෙලා දැකලා ඒකට අපි බය වෙන්න හොඳ නැහැ. ඒ වගේම අපි කියන්නට ඕන බොහොම පැහැදිලිව පෙරලා ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා එමිරේට් රාජ්‍යයට, සෞදි අරාබියාවට, කුවේට්, කටා, බාරෙන් මේ යනාදී රටවල් සමූහයකට එල්ල කරපු ප්‍රහාරත් අපි හෙලා දකින්නට ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම මේ යුදමය තත්ත්වය තුළ නිර්මාණය වී තිබෙන මේ ව්‍යාකූලත්වය තුළ අපේ රටක් හැටියට පිරිසිදු ශක්තිමත් ස්ථාවරයක සිටිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. නිසා පැහැදිලිවම මම යෝජනා කරන පාර්ලිමේන්තුවක් හැටියට අපි බෙදෙන්න යන්නේ නැතුව මේ ස්ථාවරය අපේ රටේ ස්ථාවරය හැටියට ඉදිරිපත් කිරීම වැදගත් කියන කාරණාව. ඒ කාරණාවත් සමග මම විශේෂයෙන්ම කියන්න කැමති අපේ ජනාධිපතිතුමාත් කිව්වා මේ අපි අතර ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට බෙදා හදාගන්න විස්තර ගන්න පුළුවන්. 27-2ක් ඇව්වහම ඒකට උත්තරයක් ලැබෙනවා. ඉතින් ජනාත්තුමා ගල් අඟුරු බාල ගල් අඟුරු ගැන ප්‍රශ්න අහන්නවත් දෙන්නේ නැහැ 27-2. නෑ ඒක තමයි ඇත්ත කතාව. නෑ හොඳයි ඔබතුමා මේ සභාවේ ඉන්න එක. මොකද මේ බාල ගල් අඟුරු ගැන 27-2 ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තර ලබා දුන්නේ කෙසේ වෙතත් ඔබතුමා තෙල් ප්‍රශ්නය ගැන, ගෑස් ප්‍රශ්නය ගැන, ඒ තුල නිර්මාණය වී තිබෙන අර්බුද ගැන විග්‍රහයක් කරා. මම ඔබතුමාට පෙන්නලා දෙන්න කැමති බලයට ආපු මොහොතේ ඉඳලා අපි කිව්ව දෙයක්. IMF ගිවිසුම අපි නැවතත් වරක් සාකච්ඡා කරලා වෙනස් කරගත යුතුයි කියන කාරණා. IMF ගිවිසුම ඔබතුමාලාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා debt sustainability analysis එක වෙනස් කරනවායි කියලා. ඒක බොහොම පැහැදිලිව ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. දැන් මම ඔබතුමාට යෝජනා කරනවා මේ ඉදිරිපත් කරපු කරුණු ඔබතුමාලා කියන කරුණු කාරණා තෙල් පිළිබඳව, ගෑස් පිළිබඳව නෑ සමාවෙන්ද සමාන්ජනත් මම ඔබතුමාට කිසිම බාධාවක් කරේ නෑ. කරුණාකරලා මේ මට මේ කාරණා ඉදිරිපත් කරන අවස්ථාව දෙන්න නෑ. විශේෂයෙන්ම මේ අපි ඇත්තටම මේ උදව්වක් කරන්න හදන්නේ. අපි සූදානම් අපේ සහයෝගය ලබා දෙන්න මේ IMF ගිවිසුම වෙනස් කරන්න. ඒක ඔබතුමා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කරපු පොරොන්දුවක්. දැන් මම ඔබතුමාට පෙන්නලා දෙන්න කැමති 2028 වෙනකොට මේ වර්තමාන තත්ත්වය තුළ අපිට වසරකට බිලියන 3.5ක් බිලියන 4ක් ඇමරිකන් ඩොලර් ගෙවීමේ ප්‍රශ්නයක් කියලා. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නේ එන්නට පෙර අපි නැවතත් වරක් IMF ගිවිසුම මේ වර්තමාන නිර්මාණ වී තිබෙන තත්ත්වය දිත්වා සුලිකුණාටුව අපි යෝජනා කර ඔබතුමාට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ඇඳවන්න කිය. ඒ රටට උදව් කරන්න. අපි කිව්වා IMF ගිවිසුම වෙනස් කරගන්න කටයුතු කරන්න කියලා. ඒ රටට උදව් කරන්න, ජනතාවට උදව් කරන්න, ලක්ෂ 220කගේ වර්තමානයේ සහ අනාගතයේ සුරක්ෂා කරන්න. ඔබතුමා කිව්වනේ අනේ ප්ලීස් එපයි කියලා. මේ ඇත්ත කතාව අනේ ප්ලීස් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මේ පියවර අනිවාර්යයෙන්ම තබන්නට ඕන. මේ IMF ගිවිසුමත් එක්ක මේ යන විදිහට අපි කියන්නේ නැහැ කිසිසේත්ම IMF රාමුවෙන් පිටපණින්න කියලා. අනිවාර්යෙන්ම මේ නැවත වරක් මේ ගිවිසුම සාකච්ඡා කරලා ඒක ජනතාවාදීව ජනහිතකාමීව පොදු ජනවාදීව වෙනස් කරගත යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි පිළිගන්නවා මේ ගෑස් අර්බුදය, තෙල් අර්බුදය මේව බරපතල අර්බුද. අපි පිළිගන්නවා මේවට ලේසි විසඳුම් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න, ඔබතුමන්ලා බලයට පත්වීම තුළ ජනතා විශ්වාසයක් ගොඩ නැගුණා. දැන් අද ගෑස් ප්‍රශ්නය හෝ වේවා, තෙල් ප්‍රශ්නය හෝ වේවා, මේ පෝලිං නිර්මාණය වීම තුළ ඒ විශ්වාසය බිඳ වැටිලා තිබෙනවා. ඔබතුමන්ලගේ වගකීමක් තමයි මේ රටේ පෝලිං නිර්මාණය නොවන්නට. මේ ප්‍රශ්නය උද්ගත වූ විගසම රටට කරුණු පැහැදිලි කරන්න තිබුණා. ඒ කරුණු පැහැදිලි කිරීම තුළ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගන්න තිබුණා. ඒ ජනතාවගේ විශ්වාසය තහවුරු වුණා නම් පෝලිං නිර්මාණය වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන ඔව් මේක මහා බරපතල අර්බුදයක්. මේ බරපතල අර්බුදය තුළ මේ කියන ආකාරයට මෙච්චර කාලයකට ඩීසල් තියෙනවයි කියනවා, පෙට්‍රල් තියෙනවයි කියනවා. ඒ විශ්වාසය මත ඒ පෝලිං නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ මේ කාරණාව තුළ ඇත්ත වශයෙන්ම ජනතා විශ්වාසය, රජයේ කෙරෙහි තිබෙන ජනතා විශ්වාසයේ බිඳ වැටීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම අපි ආපු දවසේ ඉඳලම කිව්වා අනිවාර්යෙන්ම රෙසිප්‍රොකල් ටැරිෆ් ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් වෙනවයි කියන එක දැන් ඔබතුමා කියන එක ප්‍රශ්නයක් නොවේ කියලා. ඔව්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇමරිකා එක්සත් ජනපදයේ යම්කිසි තීන්දුවක් දුන්නා. ඒ දුන්නු ප්‍රතිචාරක තීරුබදු තහනම් කරලා අන්න දැන් ආපහු පනවල තියෙනවා යම් ප්‍රමාණයක, ප්‍රතිශතාත්මක ප්‍රමාණයක. ඒ නිසා අවබෝධ කරගන්නට ඕන මේ තීන්දුව තීරණ ගැනීමේදී පැහැදිලිව ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් පිළිබඳ මේට වැඩිය අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒ වගේම මම යෝජනා කරන මේ අවස්ථාවේ කන්ටින්ජන්සි ප්ලෑනින්, ඒ කියන්නේ හදිසි අවස්ථාවන් වලට මුහුණ දීම පිළිබඳව සැලසුම් සකස් කිරීම, සිනාරියෝ ප්ලෑනින්. මොකද අපි අවිනිශ්චිත ලෝකයක ඉන්නේ. මේ ලෝකයේ තුල බරපතල අර්බුද නිර්මාණය වෙනවා. ඒ අර්බුද නිර්මාණය වෙනකොට ඒ අර්බුද වලට අපි මුහුණ දෙන්නේ කොහොමද? අපි ප්‍රතිපත්ති වශයෙන් කටයුතු කරන්නේ කොහොමද? තෙල් අවශ්‍යතාවය හෝ වේවා, ගෑස් අවශ්‍යතාවය හෝ වේවා, බැරි වෙලාවත් ස්ට්‍රේට්ස් ඔෆ් හොර්මුස් ඒ එතන අත වශයෙන්ම ලෝකයේ තෙල් සැපීම් වලින් 20%කට එක බලපානවා. බැරි වෙලාවත් ඒ ස්ට්‍රේට්ස් ඔෆ් හොර්මුස් වලට මේ තියෙන තත්ත්වය තවත් බරපතල ලෙස නිර්මාණය වෙනකොට මොකද්ද අපේ විකල්ප ක්‍රියාමාර්ග? ඒ නිසා ලෝකයේ තිබෙන අවිනිශ්චිත තත්ත්වයන් තුළට මුහුණ දෙන ආකාරය පිළිබඳව රජයක් හැටියට ඔබ මෙයට වැඩිය විධිමත්ව, ශක්තිමත්ව සැලසුම් සකස් කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මම ඉදිරිපත් කරන්න කැමති මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම අපේ රටේ එන්න එන්නම දුප්පත්කම වර්ධනය වෙනවා. එන්න එන්නම නැතිබැරිකම වර්ධනය වෙනවා. නැතිබැරිකම දිත්වා සුලිකුණාටුව හරහා තවත් වේගවත් වුණා. ඒ වගේම දැන් වර්තමානයේ නිර්මාණය වී තිබෙන තත්ත්වයන් තුළ දුප්පත්කම ව්‍යාප්ත වෙනවා, ප්‍රසාරණය වෙනවා, මේ රටේ ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙනවා. ජනාධිපතිතුමාගේ අවධානය මම යොමු කරන්න කැමති, පොඩ්ඩක් මේක හොයලා බලන්න. ඒ පහුගිය දවසක ජනසංඛ්‍යා ලේඛනය ලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා 16,000ක් 18,000ක් ඇතිලු එක පුද්ගලයෙකුට මාසයකට ජීවත් වෙන. පොඩ්ඩක් හිතලා බලන්න. ආහාර වියදම් සහ ආහාර නොවන වියදම්. දැන් මේ සභාවේ කවුරු හරි ඉන්නවද මේ සංඛ්‍යා ලේඛනය විශ්වාස කරන? එක පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්නට 16,000ක් 18,000ක් මම මේ ගණන් දෙකක් කිව්වේ මේ ග්‍රාමීය සහ නාගරික. පුළුවන්ද 16,000කින් ජීවත් වෙන්න එක පුද්ගලයෙකුට? පුළුවන්ද 18,000කින් ජීවත් වෙන්න? මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත කිසිසේත්ම බෑනේ. ඒක ජනාධිපතිතුමා පිළිගන්නවනේ. එතකොට අපි
මේ යන්නේ බොරු
වැරදි දත්ත මත. I have the discretion to do so. මේ යන්නේ වැරදි දත්ත මත. එක පුද්ගලයෙකුට 16,000කින් 18,000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියන එක පදනම් කරගෙන. මේක මගේ සංඛ්‍යා ලේඛන නෙවෙයි, ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන. ඒක පදනම් කරගෙන රාජ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය වෙනවා නම් එතන බරපතල විෂමතාවයක්, ඌනතාවයක්, රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතාවයක් තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපිට අමතක කරන්නට බැරි කොට්ටාසයක් තිබෙනවා. ඒ තමයි අපේ රට විරුවන් 10 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විදේශීය රටවල අපේ රට විරුවන් අපේ ශ්‍රමික ප්‍රජාව අපේ රටට ඉමහත් සේවාවක් කරන, ඇත්ත වශයෙන්ම අපේ රට දුවන්න හුස්මක් දෙන්නේ අය. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, ඍජු විදේශ ආයෝජන, අපනයන ශේෂ්ත්‍ර, ඔව් ඒ අයත් අපිට දැවෙන ශක්තියක්. නමුත් මේ ප්‍රේෂණ, විදේශ ප්‍රේෂණ, ෆොරින් රෙමිටන්සස් ලබා දෙන අපේ රටවිරුවන් 10 ලක්ෂයක් ඉන්නවා මැද පෙරදිග බල ප්‍රදේශ. එමිරේට්ස් වල 3,50,000, සෞදි අරාබියාවල 2,46,000, කුවේට් වල 1,75,000, කටාර් වල 1,40,000, ජෝර්දානයේ 14,500, ඔමාන් වල 32,000, බාහරේන් වල 13,130, ඊශ්‍රායෙල් වල 30,000, ලෙබනන් වල 7,000. මේ යනාදී වශයෙන් සංඛ්‍යා ලේඛන අනුව අපිට තියෙන දත් අනුව තවත් රටවල් කීපයක් තියෙනවා. ඉරානයේ 35යි, සිරියා වල 20යි, යෙමන් 27යි, පැලස්ටයින් 4යි කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. කොහොම හරි 10 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ශ්‍රමික ප්‍රජාව ඉන්නවා විදේශ රටවල, විශේෂයෙන්ම මැද පෙරදිග ප්‍රදේශයේ සේවය කර. මේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩසටහනක් අවශ්‍යයි, ශක්තිමත් වැඩසටහනක් අවශ්‍යයි, විකල්ප වැඩසටහන අවශ්‍යයි. විශේෂයෙන්ම රජයේ මැදිහත් වෙලා තානාපති කාර්යාල හරහා ඒ තිබෙන විශේෂිත වූ සම්බන්ධතාවයන් සහ ව්‍යුහයන් හරහා මේ විදේශ ශ්‍රමිකයින්, මැද පෙරදිග ශ්‍රමිකයින් 10 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් රැකගන්නට, ආරක්ෂා කරන්නට කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔබතුමා සඳහන් කරා සංචාරක ශේෂ්ත්‍රයේ වැදගත්කම පිළිගන්නවා, සංචාරක ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට ඕන, ඒ වගේම අපනයන ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම ඔබතුමාට අමතක වුණු දෙයක් තියෙනවා, ඍජු විදේශ ආයෝජන, ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස්. අපි යෝජනා කරනවා මේ අවස්ථාවේ මේ මැද පෙරදිග යුදමේ තත්ත්වය ඛේදවාචකයක්, අහිංසක ජීවිත නැති වෙලා තිබෙනවා, ජන ජීවිත විනාශ වෙලා තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ අපි විශ්වාස කරනවා අපේ රට මේක ධනාත්මක අවස්ථාවක්, පොසිටිව් ඔපචුනිටි එකක් හැටියට උපයෝගී කරගෙන යම් වැඩපිළිවෙලක් යොදවන්න අපේ රටේ විශ්වාසනීයත්වය ගොඩනගලා ඍජු විදේශ ආයෝජන අපේ රටට ගෙන්වා. අපි සූදානම් අපේ සහයෝගයත් ලබා දෙමු. ඔබතුමා මේ අවස්ථාවේ සිටින මොහොතේ මම නැවත නැවතත් කියනවා, ජාත්‍යන්තර ආධාරක සමුළුවක වැදගත්කම සහ අවශ්‍යතාවය කරුණාකරලා මේ රටේ ජනතාව ගැන හිතලා, ලක්ෂ දෙසී විස්සක් ජනතාව ගැන හිතලා, දිත්වා සුලි කුණාටුවෙන් විපතට පත්තුණු ඒ විඳිතින් ගැන හිතලා, රට ගැන හිතලා මේ ජාත්‍යන්තර ආධාරක සමුළුව කැඳවීම දැන් මන් දන්නේ කොයිතරම් සාර්ථක වෙයිද කියලා මේ යුදමේ තත්ත්වය තුළ. නමුත් මේක ගැන ඇත්ත වශයෙන්ම රජයේ ප්‍රමාද වුණා, මේ පියවර ගන්න තිබ්බා. ඒ තුළ අපිට පුළුවන්කම ලැබුණා, ඒක පැවතුණා නම් ජාත්‍යන්තර අනුකම්පාව, ආදරය, දයාව, කරුණාව, ඒ දිත්වා වලින් සිදුණු හානිය තුළ අපේ රටට ලබා ගන්න අහිමි වුණු අවස්ථාව, missed opportunity එක. ඒ අවස්ථාව මේ රජය අහිමි කරලා දුන්න අපේ රටේ ජනතාව. ඒ නිසා දැන්ම අපි ඔබට කියන්න කැමති, ඉතාමත්ම වැදගත් මේ රටට මේ අත්පත් වී තිබෙන මේ ඛේදවාචකයේ, මේ යුදමේ ඛේදවාචකයේ තුල අපේ රටට ජනතාවටත් මුහුණ දෙන ප්‍රශ්නයන් පිළිබඳව මං හිතනවා විශේෂිත සාකච්ඡාවක් කිරීම වැදගත්. ජනාධිපතිතුමාගේ කැඳවීම තුළ පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොර අපි හැමෝම කැඳවලා අපි සාකච්ඡා කරලා මේ මුහුණ දෙන හදිසි තත්ත්වය තුළින් කොහොමද අපේ රට මේ තත්ත්වයට මුහුණ දෙන්නේ, කොහොමද මේ තත්ත්වයට අපි විසඳුම් ලබා දෙන්නේ, මේක එක පාර්ශ්වයකට පමණක් සීමා කරන්න නැතුව පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොරව අපි එකට එකතු වෙලා මේකට විසඳුම් හොයන්නට කටයුතු කරමු. මොකද මතක තබා ගන්න, අපිත් මේ රටට ආදරෙයි, අපිත් මේ රටේ ලක්ෂ දෙසී විස්සක් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙනම් අවසාන වශයෙන් විශේෂයෙන්ම මේ හදිසි තත්ත්වය තුළ අපේ මේ ජනාත්ම පොඩ මැදිහත් වුණොත් හොඳයි. මොකද අද පක්ෂ නායක රැස්වීමක් තිබෙනවා. කරුණාකරලා අපිට විවාදයක් ලබා දෙන්න, විශේෂයෙන්ම මේ උද්ගත වෙලා තිබෙන මේ ජාත්‍යන්තර යුදමය තත්ත්වය තුළ, මේ නිර්මාණය වෙලා තිබෙන හදිසි තත්ත්වය තුළ අපිටත් දින දෙකක විවාදයක් ලබා දෙන්න මං හිතනවා ඒක යෝග්‍යයි කියලා. ඒ තත්ත්වය තුළ ඒ වගේම මම ඉල්ලීමක් කරනවා සියලුම නායකින්, සියලුම සමාජිකින් කැඳවලා අපි හැමෝම මේ උද්ගත වෙලා තිබෙන ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය ගැන අපි සාකච්ඡා කරමු, අපි විසඳුම් හොයමු. ප්‍රතිඵල කේන්ද්‍රීය වැඩපිළිවෙලකට අපි යොමු වෙමු. එහෙනම් නැවතත් වරක් අවසාන වශයෙන් මම කියන්න කැමතියි, සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානය කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඉරානයට එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරය වැරදි කියලා කියන්නේ. ඒක වැරදි, අපි ඒක තරයේ හෙලා දකිනවා. ඒක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්. 2-4-2-7 ඒ වගන්ති වලට අනුව තවත් රටකට ප්‍රහාර එල්ල කරන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ වගේම අපි කියන්න කැමතියි, ඉරානයෙන් එල්ල කරපු ප්‍රහාර එමිරේට්, සවුදි අරේබියා, කුවේට්, කටා, බාහරයින්, අබුඩාබි මේ වගේ බල ප්‍රදේශවලටත් ඒ එල්ල කරපු ප්‍රහාරයක් අපි තරයේ හෙලා දකිනවා. ස්තුතියි.
Order, please. The ongoing proceedings of the House shall stay suspended until 1 p.m. for the lunch break.